අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපේ ආදරණීය දුවා දරුවන් ඇතුළු සියලු දෙනාටම සුබ දිනයක් ප්‍රාර්ථනා කරනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙවීම යටතේ පවත්වනු ලබන රුහුණු ගුරුගෙදර වැඩසටහන යටතේ අද දවසට අපිට නියමිත වෙලා තියෙන්නේ ඉතිහාසය විෂය පිළිබඳව සාකච්ඡා කරන්න. මම අද දවසේ අපි වහගෙන ඉන්න අපේ රුහුණු ගුරුගෙදර වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මගේ ආදරණීය දරුව වෙනුවෙන් තෝරගෙන තියෙනවා 10 ශ්‍රේණියේ 6 වන පාඩම වන ඓතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශන කියන පාඩම යටතේ එම පාඩමේ දිගුවක් වන ලංකාවේ පුරාතන කාන්තා නියෝජනය පිළිබඳව සාකච්ඡා කරන්න අපි වහගෙන ඉන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න රුහුණු ගුරුගෙදරත් එක්ක හැමදාම ඉඳපු මගේ ආදරණීය දරුව දන්නවා අපි 10 ශ්‍රේණියේ 6 වන පාඩමට අදාළව මීට ඉහතදී වැඩසටහන් 3ක් ඔබත් එක්ක සාකච්ඡා කළා. එම පාඩමේම දිගුවක් විදියට අද අපි සාකච්ඡා කරනවා අපිට ලැබිලා තියෙන කාලය ඇතුලේ පුරාතන ලංකාවේ කාන්තා නියෝජනය මොන වගේද? කාන්තාවන්ට එදා සමාජය ඇතුලේ මොන වගේ තැනක්ද තිබුණේ? සමාජය තුලින් කාන්තාවන්ට කොහොමද සැලකුවේ? සමාජයෙන් කොහොමද කාන්තාවන්ට ගෞරව කළේ? කාන්තාවන්ට තිබුණු දක්ෂතා මොනවද? කාන්තාවන් තමන්ගේ රූ සපුව සම්බන්ධයෙන් ඒවා පවත්වාගෙන යන්න භාවිතා කරපු දේවල් මොනවද? ඒවා කොහොමද සිද්ධ වුණේ? කාන්තාව කොහොමද පාලන කටයුතු වලට සම්බන්ධ වුණේ? ඇයි සමාජයෙන් කාන්තාවන් කොන් නොකළේ? ඇයි සමාජයේ කාන්තාවන්ට ගෞරව කළේ? මෙන්න මේ ආදී කරුණු කාරණා අපි වහගෙන ඉන්න මගේ ආදරණීය දරුවොත් එක්ක මං අද සාකච්ඡා කරනවා. වෙනත් සමාජවල වගේ නෙවෙයි මගේ ආදරණීය දරුවනේ, බුදුදහමෙන් පෝෂණය වෙච්ච, බුදුදහමත් එක්ක වර්ධනය වෙච්ච මේ සමාජ ක්‍රමය ඇතුලේ අපේ කාන්තාවන්ට බොහොම වටිනා තැනක්, එහෙම නැත්නම් සමාජයේ බොහොම වැදගත් තැනක් තමයි හිමි කරලා දීලා තිබුණේ. වෙනත් සමාජ ක්‍රමවල වගේ නෙවෙයි කාන්තාවන්ට අපේ සමාජ ක්‍රමයේ ඇතුලේ ඉතාමත්ම වැදගත් තැනක්, උසස් තැනක් හිමි වුණා. මගේ ආදරණීය දරුවනේ, පැරණි සමාජයේ උසස්ම තනතුර විදියට සැලකුණේ රජ කියන තනතුර. රජතුමාට බොහෝ දෙනෙක් ගෞරව කළා. මගේ ආදරණීය දරුවනේ, මගේ ආදරණීය දරුවෝ දන්නවා මම මේ කියන්න යන කාරණාව මොකක්ද කියලා. අපේ පුරාතන ලංකාවේ රජකමට පත්වෙච්ච කාන්තාවන් පිළිබඳව, එහෙම නැත්නම් රැජිනියන් පිළිබඳව අපිට අහන්නට ලැබෙනවා. එක්තරා සෙල්ලිපියක. මගේ ආදරණීය දරුවෝ දන්න මේ සෙල්ලිපිය මොකද්ද කියලා මං කියන්න හදනකොටම, ලාහුගල ප්‍රදේශයේ පිහිටි නිලගිරි සෑය නමින් හැඳින්වෙන පැරණි ස්තූපයක් අසලින් හොයාගෙන තියෙන ශිලාලේඛනයක චූලසීවලී කියලා රැජිනක් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මගේ ආදරණීය දරුවනේ, කාන්තාවන්ට එදා පිරිමියාට හා සමානවම සලකලා තියෙනවා. එහෙම නැත්තම් කොහොමද කාන්තාවක් රැජිනියක් වෙන්නේ? කොහොමද කාන්තාවකට රටක් පාලනය කරන්න පුළුවන් වෙන්නේ? ඒ කාන්තාවන්ට සමතැන ලැබුණු නිසා, කාන්තාවන් උසස් කරලා සැලකුව නිසා තමයි කාන්තාවන්ට රටේ ඉහළම තනතුර පවා හොබවන්නට හැකියාව ලැබුණේ. චූලසීවලී රැජින, අනුලා දේවිය, එවැගේම ලීලාවතී රජින, පොළොන්නරු යුගයේදී අපිට හම්බෙන තුම්පාරක් රජ වෙලා තියෙන තුම්පාරා, ඊට අමතරව කල්යාණවතී රජින, මෙන්න මේ වගේ රජිනියන්, එහෙම නැත්නම් කාන්තාවන් රජිනියන් උණු රජකමට පත් උණු අවස්ථා අපේ සමාජය තුළ දැක ගන්න පුළුවන්. ඒ තුලින් පැහැදිලි කර ගන්න තියෙන කාරණාව තමයි මගේ පුතේ, ලාංකීය සමාජය තුළ කාන්තාවන්ට බොහොම උසස් තැනක් ලැබුණා. ඇයට අපේ සමාජය තුළින් නොමුද ගෞරවයක් හම්බුණා. තවත් විශේෂ ලක්ෂණයක් තියෙනවා මගේ ආදරණීය දරුවනේ. අපේ පැරණි සමාජ ක්‍රමයේ ඇතුලේ කිසි වෙලාවක කාන්තාවන්ම තාඩණයට, පීඩණයට, දරුණු වදහිංසාවලට, ආතතියට ලක් කරේ නැහැ. ඇයව බොහොම ආදරෙන් බලාගත්තා. කාන්තාවන්ට හිමිවිය යුතු නිසි ගෞරවය, ආදරය, රැකවරණය අපේ සමාජයෙන් ඇයට ලබලා දුන්නා. ඒකට මම එක හේතුවක් කලින් කිව්වා පුතේ, මගේ ආදරණීය දරුවනේ, අපි බුදුදහමෙන් පෝෂණය වෙච්ච රටක්, බුදුදහමේ තියෙන හරපද්ධතීන්ගෙන් බැඳුණු රටක් අපි. එතකොට කාන්තාවන්ට ගෞරව කිරීම අපේ සමාජයට ආගන්තුක කාරණාවක් උනේ නැහැ. අපේ සමාජයේ සියලු දෙනාම පිරිමි, සියලු දෙනාම කාන්තාවන්ට බොහොම ආදරය කළා. ඒ වගේම කාන්තාවන්ට ගෞරව කළා. කාන්තාවන්ව කිසි වෙලාවක තාඩණයට, පීඩණයට ලක් කරන්න කටයුතු කළේ නැහැ. රසවාහිනිය කියන ග්‍රන්ථයේ සඳහන් වෙනවා, තමන්ගේ සැමියා විදේශ රටක වෙළඳාම ගිහිල්ලා අවුරුදු 3කට පස්සෙත් ආයේ මෙරටට එනකම්ම තනිවම කටයුතු කරපු කාන්තාවක් පිළිබඳව රසවාහිනී ග්‍රන්ථයේ සඳහන් වෙලා තියෙනවා. ඒ තුලින්ම කියන්න පුළුවන් එදා සමාජයේ ඇතුලේ කාන්තාවන්ට මොනතරම් රැකවරණයක් ලැබුණද, කාන්තාවන්ට මොනතරම් නිදහසක් ලැබුණද. ඒකනේ මගේ ආදරණීය දරුවනි, අවුරුදු 3ක් ගත වෙලත් තමන්ගේ සැමියා මෙරටට එනකම්ම ඇයට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්කම ලැබුණා. ඇයට කිසිවෙකුගෙන් හිංසාවක්, පීඩාවක්, අඩන්තේත්තංකමක්, හිරිහරයක් උනේ නැහැ. ඇය බොහොම සුරක්ෂිත විදියට කටයුතු කරන්න ලැබුණා. ඇයට බොහොම සුරක්ෂිතව ඉන්න ලැබුණා. ඇය ආරක්ෂා වුණා. ඒකෙම පැහැදිලි වෙනවා මගේ ආදරණීය දරුවනේ, මේ සමාජය ඇතුලේ කාන්තාවන්ට මොනතරම් ගෞරවයක්, ආදරයක් දක්වලා තියෙනවද කියලා. විශේෂ කාරණාවක් තියෙනවා මගේ ආදරණීය දරුවනේ, කාන්තාවන්ව මේ තරම් ආදරයට, ගෞරවයට පාත්‍ර වෙන්න තව ප්‍රධාන හේතුවක් තිබුණා. ඒ ප්‍රධාන හේතුව තමයි කාන්තාවන් මව්වරුන් ලෙස සැලකීමයි. මව්වරුන් මාතෘත්වය කියන උතුම් පදවිය දරන්න පුළුවන් මව්වරුන් කාන්තාවන්ට. කාන්තාවන් මවක් වුණාට පස්සේ මවකට අපේ සමාජයේ මහා ලොකු පිළිගැනීමක් හම්බුණා. වරක් භික්ෂූන් වහන්සේලා විහාර මහා දේවිය අමතලා කියනවා, ඔබට ඔබ කරපු පෙරපින් නිසා ඔබට මහත් යස ඉසුරු ලැබිලා තියෙනවා. ඒක අහගෙන ඉඳපු විහාර මහා දේවිය ආය පෙරලා භික්ෂූන් වහන්සේලාට කියනවා, දූවරුන් සහ පුතුන් නැති ජීවිතය කුමන සැපක්ද? ඒ කියන්නේ මගේ ආදරණීය දරුවනේ, හැම කාන්තාවක්ම බලාපොරොත්තු වෙලා තියෙනවා මවක් වෙන්න. මවක් වුණාට පස්සේ සමාජයෙන් කාන්තාවන්ට ලැබුණු ගෞරවය ආදරය වැඩි වෙලා තියෙනවා. ඒ අපේ සමාජ ක්‍රමේ කාන්තාවන්ට මවකට ලැබුණු තැන. ඇයට බොහොම ආදරය කළා. ඇයට බොහොම ගෞරව කළා. ඇය බොහොම ආදරෙන් රැකබලා ගත්තා. පුරාතන ලංකාවේ කාන්තා නියෝජනය ගැනයි අපි මේ අද දවසේ මගේ ආදරණීය දරුවොත් එක්ක කතා කරමින් ඉන්නේ. මගේ ආදරණීය දරුවනේ, කාන්තාවන්ට එදා සමාජය ඇතුළේ නිසි වයස ලැබුණාට පස්සේ, නිසි වයස කියලා කියන්නේ දානං අවුරුදු 16ක වයස ඉක්මුවාට පස්සේ, ඇයට විවාහ වෙන්න අවසරය ලබා දීලා තිබුණා. කාන්තාවක් විවාහ වෙනකම්ම දියණියක් ඉන්න කාලේ ඇය හැදුන වැඩුනේ මව්වරුන් යටතේ, දෙමාපියන් යටතේ. දෙමාපියන් අය බොහොම ආදරෙන් රැකබලා ගත්තා. ඒ වගේම මගේ ආදරණීය දරුවනේ, එදා දෙමාපියන් විසින් අනිවාර්යෙන්ම සූපශාස්ත්‍රය පිළිබඳව, යුම්පිහු මගේ ආදරණීය දරුවෝ දන්නවා, සූපශාස්ත්‍රය පිළිබඳව තමන්ගේ දියණියට මනා දැනුමක් අවබෝධයක් ලබා දීම වගකීමක් කොට සලකපු බව සහස්ත්‍ර වස්තු වත්තුපකරණේ සඳහන් වෙලා තියෙනවා. සහස්ත්‍ර වස්තු වත්තුපකරණේ කියනවා කාන්තාවන්ට සූපශාස්ත්‍රයේ දැනුමක් ලබා දීම දෙමාපියන්ට තිබුණු වගකීමක්. මේ තහවුරු කරන උපතේ සූපශාස්ත්‍රයේ බොහොම නිර්මාණශීලී දේවල් කරන්න කරපු කාන්තාවන්ට අද සමාජයේ ලැබෙනෝ වගේම එදා සමාජයේත් ලොකු ගෞරවයක් ලැබිලා තිබුණා. නිදසුණක් විදියට පුතේ දුටුගැමුණු රජතුමාගේ පුතාවන සාලිය කුමාරයාගේ බිරිඳ අශෝකමාලා එදා දුටුගැමුණු රජමාලිගාවේ සියලු දිනාගේම සිත් දිනාගෙන තියෙනවා බොහොම රසවත් ආහාර පාන හදලා. සද්ධර්මාලංකාරය කියන කෘතියේ මේ බව තහවුරු කරලා තියෙනවා. ඒ වගේම පුතේ එදා බොහොම රසට උයන්න පුළුවන් කාන්තාවන්ව, එහෙම නැත්නම් සූපශාස්ත්‍රයේ හොඳ දැනුමක් තිබිච්ච කාන්තාවන්ව මද්දුපාචිකා කියන ගෞරව නාමයෙන් හඳුන්වලා තියෙනවා. ඒ වගේම මගේ ආදරණීය දරුවනේ, අපේ පුරාතන කාන්තාව ගැන කතා කරනකොට අපේ පුරාතන කාන්තාව ප්‍රාදේශීය පාලන කටයුතු වලට පවා මැදිහත් වෙලා තියෙනවා. කලින් කතා කරා රජිනියන් බවට පත් වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒ වගේම පුතේ ප්‍රාදේශීය පාලනය භාරව කටයුතු කරපු ප්‍රාදේශීය පාලිකාවන් බවට අපේ කාන්තාවෝ පත් වෙලා තියෙනවා. නිදසුණක් විදියට මගේ ආදරණීය දරුවනේ, අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් බ්‍රාහ්මණයාගම කියන ස්ථානයෙන් හම්බෙන ශිලාලේඛනයක පරුමකලු සමන කියලා වචනයක් පාවිච්චි කරලා තියෙනවා. පරුම කළු කියලා කියන්නේ මගේ ආදරණීය දරුවනේ ප්‍රාදේශීය පාලනය භාරව හිටපු පරුමකවරුන්ගේ බිරින්දෑවරු හඳුන්වන නම. එතකොට පරුම කළු සමනා. එතකොට මේ ප්‍රාදේශීය පාලනය සම්බන්ධයෙනුත් කාන්තාව මැදිහත් වෙලා පරුමක වරියන් විදියට කාන්තාවෝ මැදිහත් වෙලා කටයුතු කරපු බව මේ තුලින් අපට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මගේ ආදරණීය දරුවනේ, ඇතැම් කාන්තාවන් එදා භික්ෂූන් වහන්සේලාට වාසය කිරීම සඳහා ගල්ලෙන් පූජා කළපු බව විවිධ ලෙන් ලිපි වලින් අනාවරණය වෙලා තියෙනවා. නිදසුනක් විදියට අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කොක් ඇබේ කියන ස්ථානයේ හම්මෙන ශිලාලේඛනයකින් තලතා ලක්ෂ්මි කියලා කාන්තාවක් භික්ෂූන් වහන්සේලා සඳහා මාතිකා බේතිස්ස රජතුමාගේ කාලෙදී තලතා ලක්ෂ්මි කියන කාන්තාව භික්ෂූන් වහන්සේලාගේ වාසස්ථානය සඳහා ගල්ලෙන් පූජා කරපු බව, එහෙම නැත්නම් තමන්ගේ දීපල වලින් කොටසක් පූජා කරපු බව සඳහන් වෙලා තියෙනවා. ඒ තුලින් පැහැදිලි වෙනවා මගේ ආදරණීය දරුවනේ එක පැත්තකින් කාන්තාවෝ බලවත්ව කටයුතු කරලා තියෙනවා. අනික් පැත්තෙන් කාන්තාවන්ට ස්වාධීනව කටයුතු කරන්න හැකියාව අපේ පැරණි සමාජයේ ඇතුලේ ලැබිලා තියෙනවා. ඒ වගේම මගේ ආදරණීය දරුවනේ, අද වගේම තමයි එදත් අපේ කාන්තාවෝ රූසපුව පිළිබඳව බොහෝම සැලකිලිමත් වෙලා තියෙනවා. අදත් එහෙමයිනේ. අද වගේම තමයි එදත් එහෙමයි. එදත් අපේ කාන්තාවෝ තමන්ගේ රූසපුව පවත්වාගෙන යන්න බොහෝම මහන්සි වෙලා කටයුතු කරපු බව පුරාවිද්‍යාත්මක කැණීම් වලින් හම්බෙන උපකරණ, විවිධ උපකරණ අපිට සාක්ෂි දරනවා. නිදසුනක් විදියට පුතේ, රත්නපුරය දිස්ත්‍රික්කයට අයත් උඩරංචා මඩම කියන ප්‍රදේශයෙන් කාන්තාවෝ තමන්ගේ ඇස්පිහාටුවල අඳුන් ගැල්වීමට පාවිච්චි කරන ලෝහ කුරක් හොයාගෙන තියෙනවා. අද කාන්තාවෝ ඇස්වල අඳුන් ගල්වනෝ වගේ එදා ඉඳපු කාන්තාවොත් මේ ඇස්වල ඇස් ලස්සනට තියාගන්න කටයුතු කරලා තියෙනවා. ඒකනේ ඇස් අඳුන් ගන්වන ලෝහ කුරක් හම්බෙන්නේ අපිට. ඒ වගේම මගේ ආදරණීය දරුවනේ, සම පැහැපත් කරන්න, සමේ ආලේප කරන්න භාවිතා කරපු රතු සහ කහ පැහැති, රතු සහ කහ පැහැති ගුරුගල් විශේෂයක් පුරාවිද්‍යාත්මක කැණීම් වලින් පුරාවිද්‍යාඥෝ අනාවරණය කරගෙන තියෙනවා. ඒ අනුව අද වගේම දැනට අවුරුදු 3-4000කට කලින් අපේ සමාජය තුල ජීවත් වෙච්ච කාන්තාවොත් අද වගේම තමන්ගේ රූප සම්පත්තිය ක්‍රමානුකූලව පවත්වාගෙන යන්න බොහෝම මහන්සි වෙලා කටයුතු කරපු බව අපිට මේ තුලින් අනාවරණය කරගන්නට පුළුවන්. ඒ වගේම මගේ ආදරණීය දරුවනේ, කාන්තාව විවිධ ආභරණ තමන්ගේ රූප සම්පත්තිය කැපිලා පෙන්න විවිධ ආභරණ පවා භාවිතා කරපු බව පුරාවිද්‍යාත්මක කැණීම් වලින් හොයාගෙන තියෙනවා. නිදසුනක් විදියට දඹුල්ලට නුදුරු ඉබ්බන් කටුව කියන ප්‍රදේශයේ සුහුන් බිමක් ආශිතව කරන ලද කැණීම් වලින් මාල සෑදීමට පාවිච්චි කරන, කාන්තාවන් පළඳින මාල සෑදීමට පාවිච්චි කරන පබලු හොයාගෙන තිනවා. පුරාවිද්‍යාඥයෝ කියනවා මේවා ඇවිල්ලා ලංකාවේ තිබිච්ච ඒවා නෙවෙයි, මේවා ඇවිල්ලා ඉන්දියාවෙන් ලංකාවට ආනයනය කරපු පබළු විශේෂයක් බව පුරාවිද්‍යාඥයෝ කියනවා. මගේ ආදරණීය දරුවනි, මං අද ඔබත් එක්ක කතා කළේ 10 ශ්‍රේණියේ 6 වන පාඩම වන ඓතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශන කියන පාඩම යටතේ අපිට කතා කරන්න තියෙන ලංකාවේ කාන්තා නියෝජනය පිළිබඳව මං අද දවසේ ඔබත් එක්ක කතා කළා. අවසාන වශයෙන් මගේ ආදරණීය දරුවනේ කියන්න ඕන ප්‍රධානම කාරණාවක් තියෙනවා. අපේ පැරණි සමාජ ක්‍රමයේ ඇතුළේ කාන්තාවන්ට සොයුරියක් විදියට, දියණියක් විදියට, බිරිඳක් විදියට, මවක් විදියට බොහොම ගෞරවයක් අපේ සමාජය තුළින් ඇට ලැබිලා තියෙනවා. ඇය දියණියක් වෙ ඉන්න කාලේ සමාජයෙන් ඇයට දියණියකට ලැබිය යුතු ගෞරවය, ආදරය රැකවරණේ හම්බෙලා තියෙනවා. බිරිඳක් වුණාට පස්සේ ඒ ලැබිය යුතු ඒ දේවල් ඒ විදියටමත්, මවක් වුණාට පස්සේ අන් හැම වෙලාවකටම වඩා ඇයට බොහොම ආදරයක්, ගෞරවයක්, රැකවරණයක් අපේ පැරණි සමාජ ක්‍රමයේ ඇතුළෙන් කාන්තාවන්ට ලැබිලා තියෙනවා. මගේ ආදරණීය දරුවන්ට අද දවසේ කතා කරපු මේ කොටස පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. තවත් මේ වගේම වැඩසටහනකින් ඊළඟ දිනකදී ඔබත් එක්ක හමුවීමේ බලාපොරොත්තුවෙන් අද දවසට මම ඔබෙන් සමුගෙන යනවා. මෙතෙක් වෙලා ඔබ සමග රැඳී සිටි මම අම්බලංගොඩ කලාපේ ගා පී දේස්කොළ රත්න විද්‍යාලයේ ඉතිහාසයේ විෂය ඉගැන්වීම් භාරව කටයුතු කරන දිශාන් සුරංග, ඔබ සියලු දෙනාටම සුබ දවසක්, සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.